සාදු 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 පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි තෙරුම දෙනාට තෙරුවන් සරණයි. එනවා මදත් අපි මේ රැස්ව සිටින්නේ සතිපතා කරන යෝගාවචරින්ගේ කමඨහන් සුද්ධ කිරීම සහ ධර්ම දේශනා වැඩසටහනටයි. මුලින්ම කමඨහන් සුද්ධ කිරීම වැඩසටහන අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නමද මම ගෞරවපූර්වකව ආරාධනා කරමි. සාදු සාදු සාදු. ලිඛිත වාර්තා ඉදිරිපත් කිරීම සඳහා මම පාලි අංකවලට ආරාධනා කරනවා.
හොඳයි නිරෝෂ් පුතා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණ
අවසරයි. පළවෙනි වාර්තාව තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන පර්යංකයේ එදිනෙදා කටයුතු වල පොදුවේ පහත ස්වභාවයන් ලෙස කලක සිට ලියන්න උරුදුව සිටි වැකිය ලිවීමට මැලි බවකි. මුලින්ම මොනා ලියන්නද ලෙස නිහඬවන පසුපසට අදින ස්වභාවයකි. පර්යංකයේදී තවත් වචන නොකෙරෙන ස්වභාවයේ විවේකීවේ. එවිට පරිධියක සිට කේන්ද්‍රගත වුණා වගේ. ඊළඟ එකට සියල්ල අතහැර අතහැර යන ගලනමය ස්වභාවයක් වැනිය. එහි දිගට පවතින කාලය ටික ටික පෙරට වඩා වැඩිය. ඒ ස්වභාවයට මනාපයකි. ඒ මනාපයේ දෙදරා විටින් විට යමක් බොඳවන්නේ මේවා පාලනයෙන් තොර බව පෙන්වමිනි. ඒ මනාපයයි කී ස්වභාවද අපැහැදිලිව බොඳ වේ. පරණ මතකවලට අදාළ වෙහෙස ගෙන දෙන දුන් දේවල් විටින් විට යම් අපැහැදිලි බවකින් බොඳ වුණත් ඒ මේ යැයි වචනයට හරවා හෙළි කිරීමට මැලි බවකි. යම් වැඩවලට එළියට ගිහින් ආ විට උණු සිදුවීම් වල රොඩු කෑලි ටිකක් බොඳ වෙනවා වගේ. ඒකත් යම් සියුම් අපහසුවක් වගේ දැනෙන්නේ ටික වේලාවක් යනකම්. එවිට සක්මනක යෙදී ඒ එක රොඩු වගේ බොඳ වුණේ ඒවා තවත් ඈත් වේ. යම් වැඩක් මෙලෙස වේවි යැයි සියුම් හෝ බලාපොරොත්තුවක් තියේ නම් එහි ඵලය පමාවීම වූ ඵල ළඟට ගොස් සිදු නොවේ. එකම වගේ සිදුවීම් හරහා ඒ උලුප්පා පෙන්වා දේ. මෙන්න මේ දේ නිවැරදි වෙන්න ඕන කියා බලාපොරොත්තු වීමම වෙහෙසක් සේය. සියුම් හෝ කැමැත්ත පෙරටු කළ බලාපොරොත්තුවක් නොමැතිව පැවරණු දේවල යෙදෙන කලාවක් ඉස්මතු වේ. ස්වාමීන් වහන්ස උපදෙස් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි, ඒ තොරතුරු විස්තර ටික හොඳයි. නිරීක්ෂණය මේ විදිහට කරගෙන යනකොට ඔන්න තේරෙනවා මේ බලාපොරොත්තුකුත් සියුම් විදිහට තියෙනවා. හැබැයි ඒ බලාපොරොත්තු වලට ලොකු වටිනකමක්, අර කලින් වගේ වටිනකමක්, අර ඩිප්‍රෙෂන් හදාගන්න තරම් වටිනකමක්, දිවිනහ ගන්න තරම් වටිනකමක්, ඒ විදිහේ වටිනකමක් දීලා නැහැ තවදුරටත්. ඒ වෙනුවට බලාපොරොත්තු නම් ඇත, මේවා මෙහෙම වෙන්න ඕනේ කියලා යම් අදහසක් තියෙනවා. ඊට පස්සේ සැලසුනුත් කිරිල්ලක් යම් කිසි පමණකට තියෙනවා. මේ දේවල් ක්‍රියාත්මක වෙනවා, සැලසුම් වෙනවා, බලාපොරොත්තු වෙනවා, මෙහෙම විය යුතුයි කියන අදහසක් තියෙනවා. ඔය විදිහේ දේවල් තියෙනවා. නමුත් අර කලින් තරම් වටිනකමක් ඒ දේවල් වලට නැහැ. ඒවා කැඩුනහම බිඳුනහම දිවිනහ ගන්න, ડિප්‍රෙෂන් හදා ගන්න එපමණක බරක් වටිනකමක් දීලා නැහැ. හැබැයි බලාපොරොත්තු නම් කොතිකුත් ඇත, සැලසුම් නම් කොතිකුත් ඇත. ඕක තමයි ක්‍රියාවලිය. ඒතකොට තේරුම් ගත යුත්තේ තමයි සැලසුම් නැති වෙලා යනවා නෙමෙයි. මේ වෙනකොට සැලසුම් වලට තියෙන වටිනාකම තමයි නැති වෙලා යන්නේ, අඩු වෙන්නේ. බලාපොරොත්තු නැති වෙනවා නෙමෙයි, බලාපොරොත්තු වල තියෙන වටිනාකම තමයි අඩු වෙන්නේ, නැති වෙන්නේ. අර විදියට දේවල් අපේක්ෂා කරනවා මෙහෙම මෙහෙම විය යුතුයි කියලා. නමුත් ඒවාට දීලා තියෙන වටිනාකම මේක තමයි අඩු වෙන්නේ. මේක තමයි ක්‍රියාවලිය. එහෙම නැතුව හිතන්න එපා. මේ බලාපොරොත්තු නැතුව, සැලසුම් නැතුව, මෙහෙම විය යුතුයි කියන අදහස නැතුව මේ ජීවිතයක් පවත්වන්න පුළුවන් කියලා. සැලසුම් වලින් තොර ජීවිතයක් නෙමෙයි අපි කියන්නේ. සැලසුම් තියෙන කොතෙකුත්, හැබැයි සැලසුම් වල තියෙන වටිනාකම මේ ප්ලෑනින් වෙනවා. හැබැයි අර ප්ලෑන කෙනෙක් නැති ප්ලෑනින් එකක්. ප්ලෑන කෙනෙක් ඉඳියොත් නේ ඔතන ඔය අවුල තියෙන්නේ. එහෙනම් දැඩි ගැන්මක්, මගේ සැලසුම මේ විදියට වෙන්න ඕනේ, මේකට එරෙහි වෙච්ච කට්ටිය සතුරෝ, මේකට එරෙහි සම්බන්ධ වෙච්ච කට්ටිය මිතුරෝ කියලා ඔන්න පටන් ගන්නවා ප්ලෑන කෙනෙක් සහිත සැලසුමක්. දැන් තියෙනවා ප්ලෑනින් තියෙනවා, හැබැයි ප්ලෑන කෙනෙක් නෑ. ඔන්න ඔය වෙනස වුණානම් මං හිතන්නේ මේ ජීවිතේ ඔච්චරම වෙහෙසක් පීඩාවක් දනවන්න ඩිප්‍රෙෂන් අදාගන්න දිවිනා ගන්න තරම් දෙයක් තියෙනවා කියලා. හැබැයි පැවැත්මකුත් නිකන් මොකද්ද එකක් තියෙනවා ලාවට වගේ. මේ මෙහෙම මෙහෙම විය යුතුයි, මෙහෙම මෙහෙම සැලසුම් විය යුතුයි, මෙහෙම මෙහෙම බලාපොරොත්තු විය යුතුයි කියලා ඔය යන ක්‍රියාවලියට යන දෙන්න. ඕක මොකුත් වෙනසක් කරන්න ඕනි නෑ. මේක නැති වුණා නම් හොඳයි, අපේක්ෂාවක් නැති වුණා නම් හොඳයි, මේ මේ වෙහෙසක් නාව නම් හොඳයි. අර රොඩු ගතියක් කියන්නේ රොඩු වගේ මොන මොන අදෝ එනවා පැටලිලා දවසේ වැඩ කටයුතු කරන කොට ඒවා නාව නම් හොඳයි. එහෙම අපේක්ෂා කරන්න එපා. මේ වෙනුවට මේ මේ රොඩු ටික මේ රොඩ තියේවා, මේ මේ බලාපොරොත්තු ටික තියේවා, මේ සැලසුන් ටික තියේවා කියලා ඔය ක්‍රියාවලියක යන තමයි තියෙන්නේ. කොහොමත් හපයක් රොඩක් ඉතුරු වෙනවා. සුද්ධටම සුද්ධ කරන්න බෑ. ඒ ඒ රොඩ බාරගමු. මේ රොඩ බාරගත්තොත් එච්චරම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඒ එහෙම ඉදිරියට කරගෙන යන්න කියලා මතක් කරමු.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ වார்த்தාව අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සක්මන පර්යංකේ හා එදිනෙදා ජීවිතයේ එක ලෙස අත්දකි. සක්මන નિરાයාසයෙන් සිදුවේ. පර්යංකේට වාඩි වී ඇස් පියාගත් විට හිස් නිශ්චලත්වයක් අත්දකි. සිතද නිශ්චලය. එයට කැමැත්තක් හෝ අකමැත්තක් නැත. ඉඳ හිට පැමිණෙන දේවල් ගැන ගාණක් නැතු සිතවිලි ඔස්සේ නොදුවයි. ගියද ඉක්මනින් ආපසු වෙයි. එය වෙහෙසක්සේ දැනේ. සාමාන්‍ය ජීවිතයේද නිශ්චල හිස් බවක් තුළ කටයුතු සිදුවේ. දේවල් වලට ඇලෙන ගැටෙන ස්වභාවය අඩුය. සංසුන් සිත හුදකලා වීමට කැමති. ගෞරවනීය ස්වාමීන් වහන්ස ඉදිරියට යාමට කාරුණික උපදෙස් පතමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔය වෙහෙසක් ලෙස දැනෙනයි කියන්නේ ඉතිවිලි වලට යන්නේ එකද? ඉඳලා හිටලා
ස්වාමීන් වහන්ස පොඩ්ඩක් ඉඳ හිට පැමිණෙන ඒට කැමැත්තක් වූ අකමැත්තක් නැත. ඉඳ හිට පැමිණෙන දේවල් ගැන ගාණක් නැතු සිතුවිලි ඔස්සේ නොදුවයි. ගියද ඉක්මනින් ආපසු වෙයි. එය වෙහෙසක්සේ දැනේ.
ගැන ඉඳලා ඉඳලා අනේකද වෙහෙස ආපෝ වෙන එකකද වෙහෙස දන්නේ නැහැ.
මුලින් ඉඳලම කිව්වොත්
නැහැ කිව්වා. මුලින් ඉඳලා කිව්වට ඔක වෙන එකක් නැහැ. මොන මුකුත් නැහැ.
කියන්න ඕනේ.
නිශ්චලත්වයක් අද්දක්ටි සිතද නිශ්චලයේ. ඒට කැමැත්තක් හෝ කැමැත්තක් නැත. ඉඳ හිට පැමිණෙන දේවල් ගැන ගාණක් නැත. සිතුවිලි ඔස්සේ නොදුවයි. ගියද ඉක්මනින් ආපසු වෙයි. ඒ වෙහෙසක්සේ දැනේ.
ඔව් හරි හරි. ඔය කිය මම හිතන්නේ ඔය කියන්නේ ඉඳලා හිටලා හරි අනේක වෙහෙසක් වෙන්ටෑ කියලා. ඔය කියන්න උත්සාහ කරන ඇත්තේ. ඉතින් ඒ වෙහෙස බාරගන්න කියලා තමයි කියන්න වෙන්නේ. ඒ වෙහෙස බාරගන්න වෙනවා. මේ බහුතරයක් වැඩි හරියක් මේ ක්‍රියාවලියේ තියනවා ඉන්නවා. සිතිවිලි ඔස්සේ නොදුවන ගතියක් තියෙනවා. හැබැයි ඉඳලා හිටලා දුවනවා. ඒක කමක් නැහැ. ඒක කමක් නැහැ. ඒ වෙහෙස විදිහට දැනෙන බව හැබෑව. නමුත් ඒ වෙහෙස බාර ගන්නවා කියන ඇටිටියුඩ් එකක් අපි ඇති කරගමු. ඒක තමයි අර කලින් වார்த்தාවෙත් අපි අවසානයේ මතක් කරේ. ඒ වෙහෙස තියුණාවේ. ඒක නැති කරන්න ගියොත් ඔයිට වැඩි ලොකු දුකකට වැටිලා තමයි නතර වෙන්නේ. ඒක නිසා ඔය සුද්ධටම සුද්ධ කරන්න යන්න හොඳ නැහැ. ඒ විදියට කේවල පරිශුද්ධියක් හොයන්න ගියාම අමාරු වැඩේ. ජීවත් වෙන්න අමාරු වෙනවා ඊට පස්සේ. හැම එකේම කේවල පරිශුද්ධියක් අර විදියට පර්ෆෙක්ට්ම තියෙන්න ඕනේ. අඩුපාඩුවක් නැතුව තියෙන්න ඕනේ. එහෙම බෑ. එහෙම වෙන්න බෑ. එහෙම වුණොත් ඊට වැඩිය ලෙඩකට අමාරුවකට වැටිලා තමයි නතර වෙන්නේ. ඒකෙන් ඉඳ මේ ජීවිතේ යම් පමණක සාර්ථකත්වයක් අර කියනා වගේ අර පැරේටෝ ප්‍රින්සිපල් එකට අනුව 80-20 නේ කියන්නේ. 80% සක්සස් රේට් එකක් තියුණාම ඇති. 80%ක් සුද්ධ වුණාම ඇති. ඉතුරු 20 තියුණාවේ. ඉතුරු 20ත් සුද්ධ වෙනවා. පස්සේ 90-10 වෙන්නත් පුළුවන්. හැබැයි අර සම්පූර්ණ සුද්ධියක් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම වුණොත් නිකං වෙහෙසට පීඩාවටපත් වෙනවා. ඒකින්ද ඔය දුක කියන එක පොඩ්ඩක් ඉතුරු වුණාවේ. වෙහෙස කියන එක පොඩ්ඩක් ඉතුරු වුණාවේ. අපේ ජීවිතවලට කරදරත් යම් පමණකට ආවාවේ. අර විදියට අපි බලාපොරොත්තු වෙන පුද්ගලයොත් නිකං කිසිම අඩුපාඩුවක් නැතුව කිසිම දුකක් නැතුව ඉන්නවා වෙනුවට ඒගොල්ලන්ටත් ඉඳලා හිටලා පොඩි දුකක් කරදරයක් ආපුවාවේ මේ කරන වැඩත් සම්පූර්ණ සාර්ථකත්වයක් වෙනුවට යම් පමණකට අසාර්ථක වුණාවේ ඔන්න ඔය විදිහට යා. එහෙම ගියොත් ඒකේ යථාර්ථය ඒක බාරගන්න එක පුළුවන් වුණොත් අන්න අර මහා දුකක් ඒකට වාංගු කළා අයින් කරා වගේ අර ලිවර් සිස්ටම් එකක ලිවර් එකකින් අලලා අර පොඩි ගලක් තියලානේ ලොකු ගලක් පෙරලානේ. එතකොට ඒ පොඩි ගල තියුණාවේ ඒක අයින් කරන්න ගියොත් අර මහා එක ඇවිල්ලා ආපෝ ඇඟට යට වෙලා යනවා. ඒක නිසා අන්න අර ඒ වෙනස බාරගන්න විතරයි තියෙන්නේ. හැබැයි ඉතින් ඔය ඔය මොකද්ද ඔය කියන මේ වෙහෙස ගතිය ආපෝ ආපෝ දැනෙනවා. මේකට අකමැත්තක් ඉදිරිපත් වෙනවා. කමක් නෑ මට මේකට අකමැත්තක් තියෙනවා. වෙහෙස එනවා, වෙහෙස පිටිපස්සේ අකමැත්තක් තියෙනවා. අන්න ඒක දැනගනිමින් කල් ගෙවන්න අපේ ඇටිටියුඩ් එක වෙන්න ඕනේ මේක තියුණාවේ කියන ඇටිටියුඩ් එක. ඒක ඒක කාලෙත් එක හැදිලෙයි. ඉතින් ඔහොම කරගෙන යස්.
එහෙමයි ස්වාමීන් වහන්ස. නිරෝෂ් පුතා මට ලැබිලා තියෙන වාර්තා නම් එපමණයි.
එහෙමනම් ස්වභාවික කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට මේලාව ගන්න පුළුවන්. right. එහෙමනම් අවසරයි ස්වාමීන් වහන්සේ අද දවසේ දෙවනි භාගය ධර්ම දේශනා වැඩසටහන ආරම්භ කරන ලෙසට නැවතවතාවක් ඔබ වහන්සේගේ දෙපා නැවත ගෞරවපූර්වකව මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යස රාගෝ ච දෝසෝ ච අවිජ්ජා ච විරාජිතා තං භාවිතත්තඤ්ඤතරං තං භාවි තත්තඤ්ඤතරං බ්‍රහ්ම භූතං තථාගතං බුද්ධං වේර භයාති නං ආහු සබ්බ පහා ඉනන්ති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි අපිට මේ ලෝකෙ දිහා බලනකොට මේ ලෝකෙ එක ගනුදෙනු කරනකොට මේ මම මේ ලෝකයේ තුල ඉපදිලා මම මේ ලෝකෙ එක ගනුදෙනු කරනවා මම මේ ලෝකේ ඉන්න මිනිස්සු දේවල් එක කටයුතු කරනවා කියන යම් විදියක අදහසක් තමයි මතුවලා එන්නේ. මේ මම තමයි මේ ලෝකේ තුල ඉපදිලා තියෙන්නේ මේ විදිහේ පහළ වීමකට ලක් වෙලා තියෙන. මේ විදිහ අදහසක් සාමාන්‍ය කෙනෙක්ට එන්න පුළුවන්. මේ මම මේ ලෝකෙට පහළ වුණා. මම තමයි මේ ලෝකෙ මැද ඉපදුනේ වගේ අදහසක් ඔන්න මතුවලා එනවා. නමුත් මේ විදිහේ අදහසක් සාමාන්‍ය කෙනෙක්ට සාමාන්‍ය පෘථග්ජනෙක්ට මතුණත් යම් කිසි විදියක මේ ආර්ය බෝහාරයට අනුව මේ ආර්ය දැක්මට අනුව මේක මේ විදිහට නෙමෙයි. එහෙනම් මොකද්ද? අන්න මේ ලෝකේ පහළ වෙන්නේ මේ මමත්වය තුල. මේ ලෝකේ බිහි වෙන්නේ මමත්වය තුල මේ අපි අත්දකින ලෝකයක් කියලා එකක් අත්දකින්නේ ඔය මමත්වය කියන මේ යම් කිසි පාට කණ්ණාඩියක් හරහා. ඒක තමයි අපි අත්දකින ලෝකේ. එහෙම නැතුව අර විදියට අර යථාර්ථයක් එහෙම නැත්නම් මේ ඇබ්සලියුට් ලෝකයක් අපිට අත්දකින්න බෑ. මේ වෙනුවට හැම වෙලේම අපි මේ මම නැත්නම් මමත්වය කියන මේ කණ්ණාඩිය හරහා මේ ලෝකයක් අත්දකිනවා. මේ ලෝකයේ අර්ථ නිරූපණය කරනවා. මේ ලෝකේ බිහි වෙලා එනවා. අර සාමාන්‍ය කෙනෙක් හිතුවට මොකද මම මේ ලෝකයේ තුල බිහි වෙලා කියලා. ඇත්තටම ලෝකේ බිහි වෙන්නේ මා තුල. ඒක තමයි මේ ආර්ය ඕහාරය, මේ ආර්ය ප්‍රකාශය. ඉතින් එන්නේ විදිය අදහසක් ඉදිරියෙන් තියාගෙන අපි බලමු මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන මේ කොටස, ඒ සූත්‍ර දේශනාව පැහැදිලි කරගන්න. අද දවසේ අර අපි හුරු පුරුදුවේ ඉදිරියෙන් තියාගත්ත සූත්‍රපිටකයේ කොටසේ තවත් පොඩි සූත්‍රයක්, තවත් පොඩි දේශනාවක් භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මොකද්ද? යමකුගේ රාග, ద్వේෂ, මෝහ ප්‍රහීන නොවීද මෙන්න මේ විදිහට ප්‍රකාශයක් කළා. අන්න එයාගේ තියෙන සලකුණු ලක්ෂණ තුනක් කියනවා. හරි, මේ තැනත්තා එහෙනම් මේ කෙලෙස් මාර්යා විසින් බැඳ දබලා තියෙනවා. මේ තැනත්තා එහෙනම් මේ මාර්යාගේ පාසය මලපුඩුවට මලපුඩුව සිත් සතන්හි ලාගෙන තියෙනවා. මේ තැනත්තා මේ පවිටු මරුහු විසින් කැමැති පරිද්දක් කළ හැකි වෙලා තියෙනවා. ඔන්න විදිහේ කරුණු තුනක් වගේ භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරනවා. මේ යමෙක්ගේ රාග, ද්වේෂ, මෝහ ප්‍රහීන වෙලා නැද්ද? එහෙනම් මෙයාව මාරයා විසින්, මේ කෙලෙස් මාරයා විසින් බැඳ තබලා තියෙනවා. මාරයාගේ මල පුඩුව මෙයා හිත් සතන්හි දාගෙන තියෙනවා. ඊට පස්සේ මේ පවිටු මාරයාට කැමති විදිහක මේ තැනැත්තාව පාලනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා ඔන්න ඔය විදිහට අර රාග, ද්වේෂ, මෝහ දුරු නොවිච්ච පුද්ගලයෙක් පිළිබඳ කතා කරනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් අනේකෙම කනපිට ප්‍රකාශ කරනවා, යමෝකගේ රාග, ද්වේෂ, මෝහ ප්‍රහීන වීද. අනේහෙනම් මේ තැනැත්තා මේ මාරයා විසින් බැඳ දබලා නැහැ. මාරයාගේ මලපුඩුව මේ විදියට සිත් සතන් හීලාගෙන නැහැ. අන්න මාරයාට කැමති විදියක මේ තැනැත්තට අනතුරක්, වෙහෙසක්, පීඩාවක් දෙන්න හැකියාවක් නැහැ. ඔන්න ඔය විදිහේ දෙපැත්තක් ඉදිරිපත් කළා බුදුරජාණන් වහන්සේ. ඊළඟට මේක ගාථාවකින් තවදුරටත් පැහැදිලි කිරීමක් සිද්ධ කරනවා. මොකද්ද කියන්නේ? යස්ස රාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා. අනේ යමෙක් තුල මේ රාගය, ద్వේෂය, මෝහය කියන මේ දේවල් නිරුද්ධ කරන ලද්දාහුද තං භාවි තත්ත අඤ්ඤතරං. ඔය වචන දෙක එකතු කරලා තමයි ඔයා හදලා තියෙන්නේ භාවිතත්ඤතරං කියලා. අන්න මේ මේ විදිහේ වැඩූ බවක්, වැඩූ සිතක් විදිහේ මේ විදිහේ වැඩූ සිතක්, වැඩූ බවක් මේ තැනැත්ත තුළ තියෙනවා. මේ තැනැත්තා ඒ වගේ පිරිසක් අතර අඤ්ඤතරයෙක්, අනේකෙකු බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ භාවිත ස්වභාවයක් ඇති, ඒ කියන්නේ රහත් ස්වභාවයක් ඇති කියලා කියමුකෝ. භාවිත ස්වභාවයක් ඇති, වැඩූ ස්වභාවයක් ඇති, රහත් ස්වභාවයක් ඇති පුද්ගලයන් අතර අඤ්ඤතරේක්, තව එකෙක් බවට මේ තැනැත්තා පත් වෙලා තියෙනවා. බ්‍රහ්ම භූතං, ඉතා උසස් තථාගතං, මේ නිකන් විශේෂණ පද වගේ මේ වේදියේදී යන්නේ. මේ විදිහේ උසස් බ්‍රහ්ම ස්වභාවයක්, බ්‍රහ්ම ස්වභාවයක් වඩාගෙන තියෙනවා. තථාගත ස්වභාවයක්, බුද්ධං බුද්ධ වූ ස්වභාවයක්, වේර භයාතීතං, මේ විදියට වෛරයද බයද ඉක්ම වූ ස්වභාවයක් මේ තැනැත තුළ හදාගෙන තියෙනවා. ආහු සබ්බ පහයිනන්ති, සියල්ල දුරුකුරු, සියල්ල දුරු කළ කෙනෙකු වෙලා තියෙනවා මේ පුද්ගලයා. ඉතින් ඔන්න ඔය විදිහ විශේෂණ පද වගේ කීපයක් මේ තැනැත්තාව අඳුන්නන්න ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ. නමුත් මෙතන මූලික හරය විදියට පෙන්වන්නේ අන්න යමෙක් තුල මේ රාග, ද්වේෂ, මෝහ ඇතිද නැතිද කියන කතාව. ඇතිනම් අර විදිහේ මායයට අහුවෙච්ච ස්වභාවයක් මෙතනට තුල තියෙනවා. නැතිනම් මේ විදිහේ උතන් ස්වභාවයක් මෙතනට තුල තියෙනවා කියන අදහස භාග්‍යතුන් වහන්සේ ගැන හැර දක්වනවා. එතකොට අපි හිතමු මේ රාග, දෝෂ, මෝහ ඔය කියන දේවල් මේ රාගෙන් බැඳිලා තියෙනවා, ද්වේෂෙන් මේ විදියට නැතු වෙලා තියෙනවා, මෝහයෙන් වැහිලා තියෙනවා. මෙන්න මේ කියන දේවල් නිසා තමයි මේක තුල මේ විදියට මමංකාරයක්, මේ පුද්ගලයෙක් සත්වයෙක් ඇති බවට අදහසක් මතුවෙලා එන්නේ. මෙන්න මේ රාග, ද්වේෂ, මෝහ තියෙන තාක්කල් තමයි මේ විදියට මේ පුද්ගල සත්ත්ව සංඥාවක්, අර විදියට මමංකාරයක් මේ තැනැත තුළ මතුවෙලා එන්නේ. එතකොට ඒ මමංකාරය නිසාම මේ විදියේ කෙනෙක් ඇත, මම වෙමි කියන මේ විදිහේ ගැනීමක් එක්ක මොකද වෙන්නේ? අන්න එතකොට මාරයා, කෙලෙස් මාරයා විසින් බඳලා ලද මලපුඩුව තමන්ගේ සිත් සතන්හි ලාගත්ත මේ භවිතු මාරයාට කැමැති පරිද්දක් කළ හැකි ස්වභාවයක් සහිත තැනැත්තෙක් බවට මේ තැනැත්තා අන්න ඉබේම පත් වෙනවා. අනිත් පැත්තෙන් අපි හිතමු මේ රාග ද්වේෂ මෝහ දුරු කරොත් අර මායාවක් වගේ තියුණු අර මමංකාරය දුරු වෙලා ගියොත් අන්න මොකද වෙන්නේ? තවදුරටත් මේ මාරයාගේ මලපුඩුවට අහු වෙන්න, මාරයාට මැද තබන්න, මාරයාට කැමති පරිද්දක් කරන්න කෙනෙක් පුද්ගලයෙක් සත්වයෙක් නැහැ. මොන දෙක අතර වෙනස? දැන් අර භාග්‍යතුන් වහන්සේගෙන් එක්තරා අවස්ථාවක අහනවා මේ මහා ජල ප්‍රහාරයක්, ජල කඳක්, සුනාමියක් නැගගෙන එනවා. එතකොට මේ තනි වෙලා ඉන්න, මේ විල මැද තනි වෙලා ඉන්න, මේ ජලය මැද මේ විදිහේ කුඩා දූපතක තනි වෙලා ඉන්න මේ පිරිසට මේකේ පිහිට මොකද්ද? ආරක්ෂාව මොකද්ද? අර විදිහේ මහා සැඩ පහරක්, මහා සුනාමියක් මතුවෙලා එද්දි කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ කියන්නේ මෙන්න මේ කෙනෙක් පුද්ගලයෙක් සත්වයක් ඉඳියොත් තමයි මේ වතුරට ගහගෙන යන්නේ. මොනවා හරි අල්ල බදාගෙන තියුනොත් තමයි මේ වතුරට ගහගෙන යන්නේ. අන්න මුකුත් අල්ල බදාගෙන නැත්තම්, ගහගෙන යන්න දෙයක් නැත්තම් අන්න වතුර කොච්චර ඉහළට නැග්ගත්, සුනාමිය කොච්චර මීටර් ගණනක් ඉස්සුණත් ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඒකී සරල වෙනස. එතකොට මෙන්න මේ පුද්ගලයෙක් සත්වයක් පිළිබඳ අදහසක් මතුවෙලා එන්නෙම අර රාග දෝෂ මෝහ කියන මෙන්න මේ ස්වභාව නිසා. ඉතින් මේ තැනත්ත මොකද කරන්නේ? මතුවුණු පුද්ගලයා, ඒ මතුවුණු සත්වයා පෝෂණය කිරීමට උත්සාහ ගන්නවා. එයාව නැවත නැවත අර වටිනාකම් වලින් පෝෂණය කරන්, ඒ කැමති කැමති දේවල් එයාට ලබා දෙන්න, එයාට ඕන විදිහට මේ ලෝකේ පවත්වන්න ওই විදිහේ උත්සාහයක යෙදিলা තියෙනවා. ඉතින් වෙහෙසක් පීඩාවක් කරගෙන වෙන මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. ඔබ පිළිබඳ නිකන් අදහසක් ඉදිරිපත් කරනවා. මේකෙදි කියන්නේ මේ මමත්වය කියන එක මායාවක්. ඒතර මේ නැති දෙයක් පෝෂණය කරන්න ගිහිල්ලා, මේ නැති දෙයක් මේ විදියට නගා හිටවන්න ගිහිල්ලා, මේ නැති දෙයකට ඕනේ විදියට කටයුතු කරන්න ගිහිල්ලා වෙහෙසක් මිසක් වෙන දෙයක් ඉතුරු වෙන්න ඉඩ කඩක් නැහැ. අනේ මේක නිකන් හෙව නැල්ලක් වගේ. මේ මමත්වය කියන මේ සත්වයේ පුද්ගලයේක් සංඥාවක් මේ විදිහ හෙව නැල්ලක් මතුවලා එනවා. මම වෙමි කියලා. හෙව නැල්ලක ස්වභාවය මොකද්ද? හෙව නැල්ලකට හේතු කාරණාව මොකද්ද? අන්න ආලෝකයේ මදිකම තමයි. ආලෝකයේ මදි නිසා අන්න ඒකේ ප්‍රතිඵලයක් විදියට හෙව නැල්ලක් මතුවෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? නම් මේ රාග දෝෂ මෝහ කියන මෙන්න මේ අන්ධකාරය නිසා, ඒ අන්ධකාරය තුල අර විදිහේ මේ පැවැත්මක්, පුද්ගලයෙක් සත්වයෙක් පිළිබඳ අදහසක් මේ විදිහේ හෙවණැල්ලක් මතුවෙලා එනවා. ඉතින් මේ තැනැත්ත මේ නැති මායාවක් වගේ හෙවණැල්ලක් අල්ලන්න යමින්, දඟලමින්, ඒ පිටිපස්සේ එළවමින් කල් ගෙවද්දී ඉතින් මොකද වෙන්නේ? අනිවාර්යෙන් වෙහෙසක් පීඩාවක් කරෙන්න, වෙන දෙයක් ඉතුරු වෙන්න විදිහක් නැහැ. මොකද මේ නැති දෙයක් පිටිපස්සේ හඹාගෙන යන්නේ. නැති දෙයක් නෙමේ පෝෂණය කරන්න උත්සාහ ගන්නෙ, නැති දෙයක් නෙමේ නගා හිටවන්න උත්සාහ ගන්නෙ. ඉතින් වෙහෙසක් පීඩාවක් කරෙන්න වෙන දෙයක් ඉතුරු වෙන්න විදිහක් නැහැ. ඒක තමයි ඔය මාරයාගේ මල්ලපුඩුව, මේ මාරයාගේ බන්ධනය, මේ මාරයා විසින් කැමති පරිද්දක් කළ හැකිවන්නේ මෙන්න මේ අන්ධකාරය, මෙන්න මේ මායාව රජ කරවන්න දරන උත්සාහය නිසා. ඉතින් ඕකේ මේ පුද්ගල ස්වභාවයකින් මේ මායා අඳුනනටත් වැඩිය මේ අවස්ථාවේ මේ පෙන්වන්නේ මේ රාග ద్వේෂ මොහ නිසා අන්න තමුන් තමුන්ටම වින්නහියක්, විපතක් කරගත්තා වගේ නැවත නැවත වෙහෙසට, පීඩාවට පත් වෙමින් මේ තැනදා කටයුතු කරනවා. ඒක තමයි සාමාන්‍යයෙන් ඔය ඉදිරිපත් වෙලා තියෙන අදහස. ක්ලේශ මාර කියන අදහස තමයි ඉදිරිපත් වෙන්නේ මෙතෙන්දී. ඉතින් ඒ අදහස ඉදිරියෙන් තියාගෙන අපිට මේ කරුණ පැහැදිලි කරගන්න පුළුවන්. දැන් සාමාන්‍ය මාරයා 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 කියුවහම මේ කිසි ප්‍රතිපදාවකට උත්සාහයක්වත් ගත්තේ නැති කට්ටිය ඔය මාරයාගේ පිටින් තියලා ෂේප් වෙන්න බලනවා. ඒ කියන්නේ මාරයා හින්දා තමයි මට බැරි කියලා ඒක නිසා තමයි කියලා අර අර මොකද්ද වස් පරනිම්මිත වසවර්ති ඉන්න මාරයව අරලා ෂේප් වෙන්න හදනවා. පහුගිය දවසකත් කෙනෙක් කියනවා මොකද්ද මම කොහෙදෝ ආරණ්‍යකට ගියාලු එහෙදි මට මාර බලපෑමක් ආවලු. දැන් මෙහෙට ඇවිල්ලා මෙහෙදිත් මාර බලපෑමක් එයිද දන්නේ නැහැ කියලා කියනවා. මේ අඩි 10ක් සක්කන්න කරපු එකෙක්. මේ හුස්ම 10ක් නොබලපු එකෙක්. ඉතින් මාර බලපෑම් ගැන කී කී ඉන්නවා. ඉතින් ඒක තමයි වැඩේ. අර මාරයාව අඩේට තියලා කොහොම හරි එක්ස්කියුස් එකක් හදාගන්න පුළුවන්ද කියලා තමයි බලන්නේ. ඉතින් ඒ වගේ කෙට කියන්න ඕනේ. උඹට ඔය අනතුරක් කරනවට වැඩිය මාරයට වෙන වැඩ තියෙනවා අප්පා. මං කියන්නේ වටිනා වැඩ. දැන් ඔය සක්‍රියත් ඇවිල්ලා බුදුහාමුදුරුවෝ හම්බුණත් විනාඩි 5කට විතර කියන්නේ මොකද්ද? භාග්‍යතුන් වහන්සේ අපි බොහෝ රාජකාරී වැඩ රාජකාරී ඇති මිනිස්සු. නැතන් දෙවිවරු. ඈ ඒකින්ද අපි ගිහිල්ලා එන්නම්. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා යමකට කාලෙද ඒක එහෙනම් මේ ඒ විදිහට කරගන්න කියලා. නමුත් ඔය මාර්යා කියන්නේ දෙලොවට නෙමෙයි ලෝක 6ටම අධිපති කියලානේ කියන්නේ. එයා තමයි ඉහළම රෑන්ක් එක තියෙන යාර තමයි. දිව්‍ය ලෝකවල. හැබැයි බුදුරජාණන් වහන්සේ පස්සෙන්ම වැටිලා ඉඳලා තියෙනවා. ඈ ඒ වෙලාව කැප කරලා තියෙනවා. සක්‍රයට වැඩිය මං හිතන්නේ වෙලාවක්. ඒදිලා කැප කරලා ඉඳලා තියෙනවා. ඒකත් හොඳයිනේ. ඈ එහෙම වෙලාවක් වටිනකමක් මාර්යා දීලා තියෙනවා. ඉතින් ඒ වගේ මාරේට මේ කොහෙදෝ යන කෙනෙක්ගේ පිටිපස්සේ වැටෙන්න වෙන වැඩ නැද්ද? මේ දිව්‍ය ලෝකවල කටයුතු ඈ මේ බලන්න බෑ කොච්චරනම් වැඩ රාජකාරී තියෙනවද කියලාද? ඉතින් එහෙවු තිවිදි මේ අපේ කට්ටිය මේ ප්‍රතිපදාවක් හොරගන්න බැරි කමට කම්මැලි කමට මොකක් හරි හේතු කාරණාවක් අර විදිහ එකක් ඉදිරිපත් කළා. මේ හුස්ම 10ක් බලන්න නැතුව පියවර 10ක් තියන්න නැතුව ඉතින් ඔන්න කියනවා මාර බලපෑම් කියලා. ඉතින් මාර බලපෑම ඔළුවේ නවන්න පුළුවන් ඒ වෙලාවට ඒ කියන කතන්දර ඇහුවාම. කෙසේ නමුත් මේ අපි මේ අවස්ථාවේ මේ ක්ලේස මාර මේ කෙලෙස් මාරයා කියන නමින් අරගත්තාම ප්‍රමාණවත් ඒක අපිට සමීප කරගන්න පහසුයි. මේ රාග ద్వේෂ මෝහ කියන කෙලෙස් නිසා අපි කොච්චරනම් වෙහෙසට පත් වෙලා තියෙනවද? කොච්චරනම් ලේ කඳුළු දහඩිය වගුරලා තියෙනවද? ඒක තමයි මේ කියන මලපුඩුව. ආය වෙන වැටෙන දෙයක් නැහැ. ඒක තමයි මේ මාරයා විසින් බඳනාලද? ආය තව බඳින්න දෙයක් නැහැ. ඒක තමයි මේ මාරයාට ඕන විදිහක අපිව නටවන්න පුළුවන් කියන්නේ. අර විදිහේ අර රෝකඩ නැටුමක් වගේ අවශ්‍ය විදිහට නටවන්න පුළුවන්. ඔන්න පුද්ගලයෙක් මොනවා හරි කිව්වහම අපි නටනවා. නැටවෙනවා. මොනවාදෝ සිදුවීමක් වුණාම ඔන්න නටනවා, නැටවෙනවා. ඉතින් ওই විදිහේ බන්ධනයක්, ওই විදිහේ මලපුඩුවක්, ওই විදිහේ පීඩාවක් ලැබෙමින් තමයි අපි කවුරු කවුරුත් කල් ගෙවන්නේ. අනේකට හේතු කාරණා විදිහට බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්නන්නේ මෙන්න මේ රාග ద్వේෂ මොහ ප්‍රහීන නොවීම. ඒ ප්‍රවිහීන නොවීම නිසාම අර විදිහේ මමත්වයක් මමංකාරයක් වගේ දෙයක් අන්න මතුවෙලා එනවා. මේ මමංකාරය පෙන්නුම් කරන්න උත්සාහ ගන්නවා මේ සත්වයේ පුද්ගලයෙක් පිළිබඳ යම්කිසි පැවැත්මක් පිළිබඳ අදහසක් ඒ මායාව තුළ ඒ අන්ධකාරය තුළ අපිට දැනෙනවා. දැන් තම තමුන් මේ ඉන්න පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න වෙලාවක අන්න තමුන් දිහාම බැලුවොත් මේ මම වෙමි කියන අදහසක් තියෙනවානේ. මම වෙමි කියන හැඟීමක් දැනෙනවා. මේ කෙනෙක් මට කතා කරනවා. මේ මම මේ දෙක කරනවා. කෙනෙක්ට මම මේ පණිවිඩයක් කියනවා. මේ විදිහට මේ නිකාං වාඩි වෙලා ඉඳියත් මේ කවුදෝ කෙනෙක් ඉන්නවා, සත්වයක් පැවැත්මක් තියෙනවා කියන වගේ අදහසක් අන්න මතුවෙලා එනවා. ඒක බොහෝ විට අන්න නැවත නැවත අර තමුන් දිහා බලනකොට එහෙම එකක් දැනෙන්න පුළුවන්. එහෙම එකක් දැනෙමින් තමයි අපි කල් ගෙවන්නේ, පවතින්නේ. එතකොට මේ මම වෙමි කියන යම්කිසි හැඟීමක් අපිට නැවත නැවත ග්‍රහණය වෙනවා. සාමාන්‍ය අපි ගත්තොත් දැන් බටහිර දර්ශනය සහ මේ ආසියාතික ඒ පැතිවල දර්ශනය අතර යම්කිසි විදියක වෙනස්කමක් අපි පෙන්වන්න උත්සාහ ගන්නවානි. බටහිරේ නම් මේවා ගැන එච්චර අධ්‍යයනයක් පරීක්ෂණයක් කෙරිලා නෑ කියන වගේ අදහසක් මතුවේදී, මේ ඉන්දියාව මේ ආසියාත් කරේ තමයි මේ විදියට මේ පිළිබඳ නියම පරීක්ෂණයක් කෙරිලා තියෙන්නේ කියලා වගේ අදහසක් අපිට මතුවෙලා ඉන්න පුළුවන්. නමුත් ඇත්තටම මේ දෙපැත්තේ ඒ ෆිලෝසොෆීස් ගත්තහම නිකන් දෙවිදියකට මේක අප්‍රෝච් කරපු ගතියක් වගේ දෙයක් දකින්න තියෙනවා. හැබැයි එකම ප්‍රශ්නේ මේ මම වෙමි කියන මේ ප්‍රශ්නේ. දැන් සාමාන්‍ය ගත්තොත් අපි ඔය අහලා තියෙනවා රෙනේ ඩෙකාට්, එයාගේ කරපු පරීක්ෂණයක් ගැන එහෙම. ඒක ටිකක් ප්‍රසිද්ධ කතාවක්නේ නේද? එයත් හිතුවා කල්පනා කරා මේ ලෝකේ මේ මම සත්‍යයි කියලා අරගත්ත දේවල් බොහෝ දේවල් අසත්‍ය වෙන්න පුළුවන්. අසත්‍ය වෙන්න පුළුවන් ඒ වැරදි දේවල් මම බහා තැබුවොත් මට පහසුයි කියන වගේ අදහසක් මේ තැනැත්තා ඇති කරගත්තා. එහෙම ඇති කරගෙන මෙයා මේක උපමා කරා මේ ඇපල් බාස්කට් එකකට. ඇපල් ගෙඩි ගොඩක් තියෙන බාස්කට් එකකට උපමා කරලා කියනවා මේක මේ කුණුවෙච්ච ඇපල් තියෙන්න පුළුවන් මේක ඇතුලේ කියලා. මෙයා මොකද කරේ? අන්න මුළු බාස්කට් එකම බිමට හැලුවා වගේ මේ සියලු දේවල් බහා තැබුවා. සියලු විශ්වාස බහා තැබුවා. සියලු අර විදිහේ වටිනාකම් බහා තැබුවා. බහා තබලා මෙයා බලනවා මේ අන්තිමටම මූලික අවම මට්ටමට අඩු කරාට පස්සේ ඒ අවමය තුල තියෙන්නේ මොකද්ද කියලා. එතකොට මෙයාට පේනවා මේ හිතවිලි මතුවෙලා එනවා. අර විදිහට මම වෙමි කියන ගැන්ම තමයි මේ එන්නේ. අර විදිහට මේ මම මෙහෙම කරොත් හොඳයි, මේ මෙයා මට මේ විදිහ දෙයක් කියනවා, මම මෙයාට මෙහෙම කිව්වොත් හොඳයි, මේ වගේ දෙයකට මෙහෙම ප්‍රතික්‍රියා කරොත් හොඳයි කියලා. අන්න ඒ විදිහට මේ හිතවිලි මතුවෙලා එනවා. හිතවිලි මතුවෙලා එනවා. එතකොට මෙයා ගත්ත පළවෙනිම නිවැරදි සත්‍යයි කියලා අරගත්ත දේ තමයි කුණු නොවිච් ඇපල විදිහට මුලින්ම බාස්කට් එකට දාගත්ත දේ තමයි මොකද්ද? I think therefore I am cogito ergo sum කියලා කියනවා. ඔන්නෝග තමයි මේ පළවෙනියටම කුණු වෙච්ච නැති ඇපල විදිහට භාජනයට දාගත්තේ, බාස්කට් එකට දාගත්තේ. I think therefore I am. ඉතින් ඒ ඇපල දැම්මට පස්සේ අන්න සඳහන් වෙන කාරණාව තමයි අනිත් ඇපලුත් එකින් එක අන්න අන්තිමට භාජනයට පිරුණලු. අර මුල් ඇපල දාගත්තට පස්සේ. එතකොට ඒක එක්තරා විදිහක මරණීය වරදක්. මේ හිතවිලි එක ඩෙන්ටිෆයි කරා. මේ හිතවිලි නිසා මම වෙමි කියලා ඒවත් එක ඩෙන්ටිෆයි කරා. එතකොට අපි හිතුවොත් දැන් ඊස්ටර්න් ෆිලොසොෆීස් වල එහෙම නැත්නම් මේ අපි කරන ප්‍රැක්ටිස් එකේ මේ හිතවිලි එක ඩෙන්ටිෆයි නොකරගෙන ඉන්නනේ අපි උත්සාහ ගන්න නේද? මේ හිතවිලි කියන්නේ මේ අහසේ පාවෙන වලාකුළු වගේ කියන වගේ උපමාවකින් මේක කියනවා. මේ වලාකුළු වලින් අහස නිරූපණය වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. එතකොට අර විදියට රෙනේ ඩෙකාට් අර විදිහේ පරීක්ෂණයක් කරත් යම් කිසි විදියක උසස් මට්ටමක පරීක්ෂණයක් උනත් ඒද අන්න මොකද උනේ? අර I think therefore I am identifying with your thoughts and emotions. මේ විදියට හිතවිලි හැඟීම් එක්ක identify කරා. මේ සිතිවිලි නිසා මම වෙමි කියන අදහස මේ තැනැත්තා අරගත්තා. ගත්තාම මොකද උනේ? ඒකත් එක්ක පැටලිලා ඉතුරු ටික ඔක්කොම ආපහු අර බාස්කට් එකට, ඉතුරු ඇපල් කුණු ඇපල් ටික ඔක්කොමත් අර බාස්කට් එකට පිරුණා කියලා සඳහන් වෙනවා. ඒතර ඕක අපි අහලා තිනවා, I think therefore I am කියන කතාව අහලා තියෙනවා. නමුත් මේ බටහිරේම ඉඳපු තවත් කෙනෙක්, තවත් දාර්ශනිකයෙක් කියලා ගමුකෝ. ඒ තැනැත්තා අන්න මේ ඩෙකාඩ්ගේ මේ පරීක්ෂණය ගැන සෑහෙන උනන්දුවක් පිස්සුවක් ඒ තැනැත්තට ඇති වෙලා තියෙනවා. එතකොට ඩෙකාඩ් අර I think therefore I am කියන එක මම වෙමි කියන එක එතනින් එහාට පරීක්ෂා කරේ නැහැ. එයා ඒක පදනම කරගෙන එතනින් එහාට තමුන්ගේ ගොඩනැගිල්ල ඒක ෆවුන්ඩේෂන් එක කරගෙන ඉතුරු ටික හදාගෙන ගියා. නමුත් මේ දෙවනි පුද්ගලයා මේ දෙකාත්ගේ මේ පරීක්ෂණය ගැන නිකං මත්වෙලා මේ තැනැත්ත මොකද කරන්නේ, මේ තැනැත්තා මෙන්න මේ මම වෙමි කියන එක පරීක්ෂ කරමින් කල් ගෙවනවා. ජීවිතයක සෑහෙන කාලයක් මේ ප්‍රංස ජාතිකය කියල තමයි සඳහන. ස්ටීවන් ජෝඩා කියලා ඔන්න විදිී කෙනෙක්. ඒ තැනැත්තා මොකද කරන්නේ, අර මම වෙමි කියන වෙන්න මේක ඉලක්ක කරලා මේක පිළිබඳ පරීක්ෂ කරමින් මේ තැනැත්තගේ ජීවිතයේ සෑහෙන කාලයක් කල් ගෙවනවා. අන්න මොකද වුණේ, අර වෙස්ටර්න් පැත්තෙන් ආවත් මේ ඊස්ටර්න් ෆිලොසොෆි එකත් එක්ක හරියටම ගැළපිලා ආවා. අපි කරන වැඩෙත් ඒකම තමයි. මේ නැවත නැවත පරීක්ෂා කරනවා, නැවත නැවත සිහිය පිහිටව ගන්නවා. මේ දේවල් වලට මේ විදිහේ ප්‍රතික්‍රියා මාතුල තියෙනවා. මේ විදිහේ දේවල් කිව්වහම මේ විදිහේ හිතුවිලි මතුවෙලා එනවා. මේ විදිහේ දේවල් අත්දැක්කහම මේ විදිහේ හිතුවිලි මතුවෙලා එනවා. තව වෙලාවකට වෙනස් ආකාර හිතුවිලි මතුවෙලා එනවා. වෙලාවකට මනාප මතුවෙලා එනවා. වෙලාවකට මේ කියන කෙනා කෙරෙහි ප්‍රේමයක් ඇති වෙනවා. තව වෙලාවකට මේ කියන කෙනා කෙරෙහි ද්වේෂයක් ඇති වෙනවා. මෙන්න මේ විදිහට නැවත නැවත කරන පරීක්ෂාවක්, නිරීක්ෂණයක් තමයි මේ තියෙන්නේ. ඒතොර එන්නේ විදිහේම පරීක්ෂාවක්, නිරීක්ෂණයක් අර තැනැත්තා සිද්ධ කරමින් බොහෝ කාලයක් තමුන්ගේ ජීවිතේ කල් ගෙව්වා කියන එක සඳහන් වෙනවා. එතකොට මේ පුද්ගලයා පිළිබඳ කියනකොට මේ නූතන පුද්ගලයෙක් යම්කිසි මේ ආසන්න අවධියක ඉඳපු තැනැත්තෙක්, එයාගේ විස්තර සොරතුරු කියනකොට එයාට මේ ඊස්ටර්න් ෆිලොසොෆීස් ගැන එහෙම ලොකු අදහසක් තිබිලා නැහැ. එවෙනකොට එයා වෙස්ටර්න් අප්‍රෝච් එක තමයි අරන් තියෙන්නේ, අර රෙනේ ඩෙකාර්ට්ගේ අප්‍රෝච් එක තමයි අරන් තියෙන්නේ. නමුත් එතනින් එහාට පියවරක් තියලා තියෙනවා. ඉතින් ඒක තුලින් අන්න මේ තැනට යම් කිසි විදිහක යම් අපි කියමු විනිවිද දැකීමක් මේ ක්‍රියාවලිය තුලින් දැකලා තියෙනවා, යම් ප්‍රමාණයකට උත්සාහ කළා තියෙනවා. ඉතින් ඒ අප්‍රෝච් එක තමයි නිවැරදි අප්‍රෝච් එක වෙන්නේ. අර I think therefore I am, මම වෙමි, මම හිතනවා ඒක නිසා මම වෙමි කියන ඒ ගැන්ම වෙනුවට නැවත නැවත මේ මම වෙමි කියන එක පරීක්ෂා කරමින් ස්ථීර තීරණයකට නිගමනයකට එළඹෙන්නේ නැතුව විවෘතව බලමින් මේ තැනැත්තා කල් ගෙවනවා. ඒක තමයි මේ අපි කරනත් පුහුණුව. මේක දවසකින් දෙකකින් තුනකින් ඉවර වෙන්නේ නැහැ. ඔය ගොඩාක් දුරට ඔය ආධුනික එක්කෙනෙක් එක්ක කතා කරනකොට එයා මේක කන්ක්ලූෂන් එකකට එන්න තමයි හදන්නේ. එයා කියනවා මෙහෙම මෙහෙම වුණා, මේක තමයි තත්ත්වේ, මේක තමයි මට දැනෙන්නේ කියලා එයා නිගමනයකට එනවා හැම වෙලේම. එතකොට ඒ කට්ටියට කියන්නේ අපි නැවත නැවත හරි නිගමනයකට එන්න එපා, ආපහු ඒ නිරීක්ෂණය කරන්නකෝ. ලබන පාර කරනකොට වෙනස් විදියක නිගමනයක් තියෙන්න පුළුවන්. ඒකින්ද දැම්ම නිගමනයකට ආවොත් ඒක පාඩුයි. ඊළඟ පාර වැරදුනහම අන්න තමනුත් උපහාසයට ලක් වෙනවා. ඒක නිසා නැවත නැවත විවෘතව බලන් බලන් කියන අදහස කිව්වහම අන්න ඒ තුළ මේ තැනැත්ත මේ විදිහට ස්ථිර නිගමනයකට එන්නේ නැතුව බලනවා, නැවත නැවත විවෘත මනසින් මේ වගේ අවස්ථාවක මෙහෙම දෙයක් දැනෙනවා. මේ විදිහේ ඝර්ෂණයක් මාතුලින් ඉදිරිපත් වෙලා එනවා. මේ විදිහට මනාපමනාප මාතුලින් ඉදිරිපත් වෙලා එනවා. මේ විදිහේ හිතවිලි මාතුලින් ඉදිරිපත් වෙලා එනවා. මේ විදිහේ හැඟීම් මාතුලින් ඉදිරිපත් වෙලා එනවා කියලා නැවත නැවත අර සිහිය පීඩවා ගැනීම තුළ මේ තැනැත්තා මේ නිරීක්ෂණයක් සිද්ධ කරනවා. අනේ ඒක තමයි වැදගත්. ඒ නිරීක්ෂණය තමයි දිගට පැවැත්විය යුත්තේ. ඒක සඳහා ජීවිත කාලයක් අරගත්තත් මොකෝ කියලා තමයි මම අහන්නේ. අපිට හරි හදිස්සීනේ මේක. දවස් 5 රිට්‍රීට් එකට එනවා සෝවන් වෙලා යන අදහසින්. හොඳයි ඉතින් මං කියන්නේ නරගම නැහැ. ඒ වුණාට බෑ අප්පා එහෙම එක කරන්න. දවස් 5කට ඇවිල්ලා ඈ සෝවන් වෙලා. ඒ වගේ ආව දවස් මාස 7න් ඉවර කරලා යන්න සමහරු try කරනවා. ඔක්කොම ඉවරයි, හරි වැඩි ඉවරයි කියලා අත් දෙකත් පිය දාලා යනවා. ඉතින් එහෙම උත්සාහ කරන කට්ටියක් තියෙනවා. නමුත් අර භාග්‍යතුන් වහන්සේ අවුරුදු 7ක් කරන් කියලා නේ අපි කියන්නේ. හතක් කරන්න කියලා තමයි කියන්නේ. ඉතින් හතක් නෙමේ 70ක් හරි ඉන්න කාලේ ඉතින් ඕක කරනවා ඇරෙන්න වෙන මොකද කරන්න? ඒ හතක් හතක් කරන්න කියන භාග්‍යතුන් වහන්සේත් බුදු වෙලා ඉතුරු අවුරුදු ගානේ තෝකම කරානි. ඒකම කරමින් ඉන්දියා. ඒ නිරීක්ෂණයම කරමින් ඉන්දියා. සිහිය පිටවා ගනිමින් ඉන්දියා. ඒතර හතක් කරන්න කිව්වට මොකද? බුද්ධත්වයෙන් පස්සෙත් ඒක තමයි කරේ. බුදු වෙන්න කලින් හතක් කරා. බුදු වෙලා ඉවර වෙලා ආපහු අනේ ඉතුරු කාලෙත් ඒකම තමයි කරේ. ඒකනේ කියන්නේ ඇයි මේ රහතන් වහන්සේලා මේ බුදුරජාණන් වහන්සේ ඇයි මේ විදියට තාමත් භාවනා කරන්න කියලා අහනවා. තාමත් මොකද මේ විදියට ප්‍රතිපදාව කරන්න කියලා අහනවා. තාමත් මොකද මේ විදියට සක්මන් පරියංග කරන්න කියලා අහනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ කියන්නේ මොකද්ද? අන්න මගේ විවේකයක් සඳහා මම මේ දෙක කරනවා. ඊළඟට අර විදියට මේ පශ්චිම ජනතාව මේ විදියට පසු කාලෙක මේක අහන දකින මෙකල මේක අහන දකින පිරිසට ආදර්ශයක් විදියට මම කරනවා. ඕක තමයි ජීවිතේ කරන්න තියෙන එකම වැඩේ. ඔතනින් එහා වෙන වැඩක් නැහැ. ඉතුරු ඒවා ඔක්කොම අර විදියේ මායාවක් පෝෂණය කිරීමක්. නැති මම ඒක පෝෂණය කරනවා. නැති මම ඒකේ ප්‍රශ්න විසඳන්න හදනවා. නැති මම ඒකට මේ විදියට සැලසුම් ගහනවා. ඉතින් ඕක තමයි සිද්ධ වෙන්නේ. උදුම දැඟලිල්ලන්නේ දඟලන්නේ. කොහොම කරත් කොහොම කිව්වත් මේක තේරුම් ගන්නවන්නනම් අමාරුයි. අද දවසේ එකක් කියනවා. ඒක යන්තම් තේරුම් අරගෙන ගන්න උත්සාහයක් හරි අරගෙන ආපහු හෙට දවසේ ඇවිල්ලා තවත් එකක් කියනවා. ඒකත් තේරුම් කරන් ගියාම ඒතර හෙට දවසත් ඉවරයි. ඊළඟ අනිද්දා දවසේ ඇවිල්ලා තවත් එකක් කියනවා. අර එකම දේ වටේ එක එක පැති වලින් ඇවිල්ලා බලනවා. මේම આવොත් කොහමද උත්තරේ? මේ විදියට આવොත් කොහමද උත්තරේ? මේ මට හරියන උත්තරයක් හම්බ වෙනකන් ඔය නැටිල්ල තියෙන්නේ. වෙන මුකුත් නෙමෙයි. ඔය කමඨාන් සුද්ධ කරන කට්ටියත් හැම වැඩසටහනටම එකම වார்த்தාව යවනවා. හරි. ඉතින් ඔය සංවිධානය කරන කට්ටියට සමහර වෙලාවට අහු වෙනවා. නැත්තම් වැඩසටහන් පහක් තියුණා නම් සතියට වැඩසටහන් පහේම වார்த்தා පහ කියවන එකම වார்த்தාව. කියවලා බලනවා කවුද නිකන් අර මට හරියන විදිහේ උත්තරයක් දෙන්නේ කියලා. සෝවන් වෙලා වගේ කිව්වොත් අන්න එයා තමයි ආචාර්යෝ ඊට පස්සේ. වැඩේ හරි කියලා කිව්වොත් අන්න මගේ ගුරුන්නාන්සේ කියලා ඔන්න මල්ලට්ටියක් පූජා කළා වන්දනා කළා අන්න බාර ගන්නවා. ඒ විදිහේ මොකක්වත් නිකන් පට්ටමක් වටිනකමක් ලැබුණ නැහැනේ. අන්න හරියන්නේ නැහැ, හරියන්නේ නැහැ. ඒ හාමුදුරුවෝ හරියන්නේ නැහැ. ඒ හාමුදුරුව හරියන්නේ නැහැ. ඒකනේ හරි කැමති මේ කට්ටිය හරි විදිහේ සර්ටිෆිකට් එකක් දෙන කවුරු හරි ඉන්දියාන සෝවන් වුණා කියලා. හරි විදිහේ මොකක් හරි වැඩේ හරි කියලා ස්ථිර කරගන්න පුළුවන් වුණා නම් දෙදා ඉඳලා අර හාමුදුරුවන් නටවන්නේ අල්ලේ. මේ අපිට මේ විදිහේ පට්ටමක් මේ විදිහේ වැඩේ හරි කියලා ලබා දුන්නේ මේ ස්වාමීන් වහන්සේ තමයි කියලා ඔන්න පටක් ගන්නවා. ඉතින් ඒක තමයි අපේ තියෙන මරිකම. ඕක තමයි මගේ මේ තීරණය දැන්ටම තියෙනවා. ඒක හොයන්න ඒකට හරියන උත්තරයක් තමයි හොයන්නේ. ඕක තමයි ওই මනසේ ක්‍රියාවලිය. දැන් ඔය අද කාලේ මේ පරීක්ෂණ වලිනුත් ඒ කට්ටිය ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. මොකද්ද මේ තීරණේ අරගෙන ඉවරයි. තීරණය ජස්ටිෆයි කරන්න, සාධාරණීකරණය කරන්න තමයි හිතවිලි මතුවෙන්නේ. අපි හිතනවා අපි නිකන් මේ හිතලා තීරණය කරා කියලා සෑහෙන හිතලා කල්පනා කරලා තමයි මම තීරණේ ගත්තේ මේක කියලා ඔය ඇවිල්ලා කියන්නේ. මොන පිස්සුද? ඒකේ අනිත් පැත්ත තමයි වෙලා තියෙන්නේ. අර විදියට අර තීරණේ ඇවිල්ලා ඉවරයි. ඒක සාධාරණීකරණය කරන්න අන්න හිතවිලි මවනවා. එහාට මෙහාට අර ඇනලයිස් කරනවා. අර තීරණේ එනකන් ඕක කපලා කොටලා කොමාරි හදා ගන්නවා. ඔබ තමයි වැඩි. දැන් අද කාලේ ඔය රිසර්චර්ස් වගේ නේද? ඒවත් එහෙමනේ. මේක එන්න ඕනේ. ඒකට අනුව කොහොමද ඩේටා ටික කපලා කොටලා හදා ගන්න. නැත්නම් ජනාධිපතිවරණේ මෙයා දිනනවා කියලා රිසල්ට් එක එන්න ඕනේ. මේ පර්සන්ටේජ් එකකින් දිනනවා කියලා රිසල්ට් එක එන්න ඕනේ. ඒකට අනුව කොහොමද අපි සාම්පල් ගෲප් එක හදාගන්නේ? ඩේටා ගෲප් එක හදාගන්නේ. ඕක තමයි යන ජෝක් එක. වෙනමකුත් නැහැ. ඉතින් එන්නේ විදිහේ මොකද්ද මරිකමක් අපි තුල තියෙනවා. ඒකනේ ඔය ඔච්චර වලිගේ හපාගෙන දඟලන්නේ. බෑ බෑ මේක මට විසඳ ගන්න ඕනේ. මේ ඉඳී ඇති මේ ජීවිතේ මෙච්චර කාලයක් මගේ අපත ගියා මේක හින්දා කියලා අද විසඳනවා මේ විසඳනවා කියලා එක එක විදියට එනවා රැලි දාගෙන රැලි නගාගෙන එනවා. එක රැල්ලකට ගහලා යන්තම් කඩලා බිඳලා දැම්මොත් අනිත් පැත්තෙන් අලුත් රැල්ලක් අරන් එනවා. තව විදියකට එනවා. ඉතින් ওই විදියට විවිධ විදියට ඇවිල්ලා අර මට ලැබෙන උත්තරේ මට හරියන උත්තරේ ලැබෙනකම් කොහොමද මේ වට කරන්නේ කියන උත්සාහය තමයි තියෙන්නේ. ඒක තමයි තියෙන්නේ. එක එක නානා ප්‍රකාර වෙස් මුහුණු බැඳගෙන ඇවිල්ලා අර තමන් කැමති උත්තරේ ලැබෙනකම් දඟලන දඟලිල්ලක්. ඉතින් ওই කාවද ওই පෝෂණය කරන්නේ. කාවද ওই පෝෂණය කරන්නේ යන්නේ කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අර නැති නැති මායාවක් මිරිඟුවක් පෝෂණය කරන දඟලන අර නැති මමෙක් පෝෂණය කරන දඟලන උත්සාහයක් ඕක තනි කර. දිවා රෑ වෙහෙස නොබලා කරන්නේ ඕක තමයි. නැත්තම් ওই විදිහේ ගායක් මේක පාට මත වෙන දෙයක් නැහැනේ. මොකද එහෙම හදිස්සියේ මත වුණු ගාය. දැන් මෙච්චර කලොත් ওই ජීවිතවල තමයි ඉඳියේ. මෙච්චර කලොත් මේ අවුරුදු ගණනාවක් ඔය 60 වයින්කන් ඕකේ තමයි ඉඳලා තියෙන්නේ. ඒතර දැන් මේ අලුතෙන් මොකද එක පාට ගායක්. එහෙම වෙන විදිහක් නැහැ. ඒ වෙනුවට ওই ඉන්න ජීවිතේ ඉඳගෙන මේ කියන මායාව මේ කියන මිරිඟුව දුරු කරගන්න පුළුවන් නම් යම් පමණකට හරි ආලෝකයක් එල්ල කරන්න පුළුවන් නම් යම් පමණකට හරි මේ හෙවණැල්ලේ මේ අන්ධකාරයේ ප්‍රබලත්වය අඩු කරන්න පුළුවන් නම් අන්න ඒකට සාපේක්ෂව ඔය තියෙන ප්‍රශ්න ඔය ජීවිතවලම ඔය පුද්ගලයා අතරම විසඳෙනවා. අර අර කී මමංකාරයේ අඩුවීමට සාපේක්ෂව ඔය තියෙන ප්‍රශ්නවලත් විසඳෙනවා. ඔය පුද්ගලයා අතරින් විසඳෙනවා. ඔය ඉන්න ජීවිතවලම විසඳෙනවා. ඒක කොච්චර තියාගෙන කොච්චර නැටුවත් වැඩක් නැහැ නේ. කොච්චර නැටුවත් වැඩක් නැහැ. අනේ මට මතක් වෙන්නේ මොකද කියනකොට අර අර ඇමරිකාවේ ඉඳලා ආපු අර සුදු මහත්තයා. කැලිෆෝනියාවේ ආ. අපිත් එක කාලයක් තිස්සේ සම්බන්ධයි. ඉතින් දවස් දෙක තුනේ ඉඳලා ගිහිල්ලා තියෙනවා. හොඳ ආරක්ෂාවක් කරන හොඳ ඉගෙන ගත්ත තරුණ කොල්ලෙක්. ඉතින් කියන්නේ මොකද්ද මේ මට මේ මගේ මේ රැකී ආරක්ෂා තිය කරනවා මට මුදල් තියෙනවා මං ඉන්නේ මේ විදිය සැප පහසු ජීවිතයක. හැබැයි මගේ හිත තුල සැනසීමක් නැහැ. මට මේ රස්සාව එපා වෙනවා. මට මේ මුදල් වලින් කරන්න වැඩක් නැහැ. මට මේ ජීවිතය එපා වෙනවා. මට මේකට විසඳුමක් ඕනේ කියලා අන්න මොකද කරේ? අර රැකියාවෙනුත් නිවාඩු අරගෙන මාස 3ක ලොකු නිවාඩුවක්. සාමාන්‍ය හිතන්න සුදු ජාතිකයෙක් මාස 3ක් නිවාඩු දාලා මේ විදිහේ පරිසරයකට එනවා කියන්නේ කොච්චර කැපකිරීමක්ද කියලා. අපිට මේ කළු සුද්දොන්ටවත් කරන්න බැරි වැඩන්නේ. දවස් 3කට එනවා. 3කට ඇවිල්ලා දෙකකින් ඇවිල්ලා කියන ස්වාමින්වහන්ස හෙට වෙනුවට මම මේ අද යන්නේ කියලා බැලුවේ. ඇයි? අද මේ පායලා තියෙනවානේ ස්වාමින්වහන්ස හෙට වැස්සොත් මම බවුගේ ටිකෙන් වැස්සනේ. මම මේ බයික් එකේ නේ ආවේ. ඒකින්ද පාරවල් ඉස්සනවා වැස්සට රෝද තියෙන්නේ දෙකයි බයිසිකලේ. ඒක නිසා මම යනවා අද දවස් 3කට ඇවිල්ලා දෙකෙන් යනවා. දෙකෙන් යනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ කැපවීම. ඊට වැඩිය කැප කරන්න වෙහසන්න අමාරුයි. ඉතින් එහෙව් ලෝකෙක හර විදිය කෙනෙක් හර විදියට මාස 3ක් එන් කරගෙන රැකී ආරක්ෂා වලට සමු දීලා මේ නන්නාඳුනන රටක නන්නාඳුනන පිරිසක් අතරේ ඇවිල්ලා භාවනා කරනවා. භාවනා කරන්නේ මොකක් සඳහාද? අන්න අර කී මායාව අර කී අන්ධකාරයේ පම්පමණකට හරි දුරු කරගත්තොත් ඔය ඉන්න රැකී ආරක්ෂා වලම ඔය ඉන්න ජීවිතවලම ඔය ඉන්න පුද්ගලයා අතරෙම ඔය ප්‍රශ්න විසඳෙනවා. ඒ උත්සාහය තමයි තියෙන්නේ. ඉතින් ආවා කොල්ලා. ඇවිල්ලා ඉන්දියා. පුයර බබා වගේ ඌ ඇවිල්ලා ඉන්දියා මදුරුව කනවා මේ කැලේ. ඊට පස්සේ මේ හැම වෙලේම රස්නේයි හරි රස්නේයි දවල්ට. ඊට පස්සේ මේ කූඩැල්ලෝ එල්ලෙනවා. ඊට පස්සේ මේ භාවනා යෝගීන් ටික කයිවාරු ගහනවා බාර යට ශාලාවට වෙලා. ඉතින් ඕම දවස් ටිකක් ඉන්නකොට මේ කෑම වුණත් හරි සැරයි මේකේ ඇති රසකුත් නැහැ කියලා. ඉතින් ওই විදියට ඉන්නකොට අනේ සති දෙකක් විතර යනකොට මෙයාට මේකේ සියලු වැරදි පේන්න පටන් ගත්තා. කූඩැල්ලෝ මදුරුවෝ මේ කෑ ගහන යෝගීන් මේ විදියේ මේ උස්නේ ආහාර ඉතින් ওই ටික ඔක්කොම ගැන දෙස් දිදී ඉඳලා අන්තිමට සති දෙකෙන් දමලා ගහලා යන්න ගියා. යන්නේ කොහෙටද? ආපහු කැලිෆෝනියාවට. ගියාම ප්‍රශ්නේ විසඳෙනවද? ආපහු පරණ පුරුදු මෝඩකමෙම තමයි. ඕක තමයි වැඩේ. එතකොට දමල ගහලා ආවට, රටවල් මාරු කරාට, ජොබ් මාරු කරාට, කසාද මාරු කරාට, ළමයි මාරු කරාට හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. එකම ප්‍රශ්නේ. එකම ප්‍රශ්නේ කැලිෆෝනියාවේ විඳවන්නෙත් එකම ප්‍රශ්නේ නිසා. මේ ශ්‍රී ලංකාවට ඇවිල්ලා මේ කැලේකට වැඩිලා විඳවන්නෙත් එකම ප්‍රශ්නේ නිසා. ගෙවල් දොරවල්වල විඳරන්නෙත් එකම ප්‍රශ්නේ නිසා. මේ පැවිදි වෙලා විඳවන්නෙත් එකම ප්‍රශ්නේ නිසා. දැන් කීප දෙනෙක් ඉන්නවා හරි ලස්සනයි පැවිද්දෝ විදියට අධ්‍යයනය කරන්න පුළුවන්. අනේ මේ පැවිදි වෙලා විඳින දුක. නිකන් ඒක නිකන් චිත්‍රපටියක් බලනා වගේ මට හරි ආසාවෙන් බලාගෙන ඉන්න පුළුවන්. මේ පැවිදි වෙලා විඳින දුක. පුදුම දුකක් විඳින්නේ. අර ගෙවල් දොරවල් ගෑනු ළමයි ඔක්කොම අතර දාලා ඇවිල්ලා මෙතන නිකන් මේ දිවිනා ගන්න ඔන්න මෙන්න. ඉතින් කාටද සාමාන්‍ය ඵල? ගෙදර ගෑණිට තමයි සාමාන්‍ය ඵල. අර තියෙන සාමාන්‍ය ඵල සූත්‍රේ ඒක සාමාන්‍ය ඵල තියෙන්නේ පැවිදි වෙලා වෙච්ච කට්ටියට නෙමෙයි මේ 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 කාලේ කට්ටිය හැටියට. ගෙදර ගෑණිට සාමාන්‍ය ඵල. යාන්තම් මේ වාහේ නෑ කණක් ඇහිලා ඉන්න පුළුවන්. නැත්තම් ගෙදර ගෑණිට ඔය ටික කියන්නේ. ගෙදර ගෑණිටනේ ඔය කෙඳිරිය ගාන්නේ. ළමයින්ට සාමාන්‍ය ඵල. අනේ මේ කරදරයක් නැතුව දැන් අතට වියදම හම්බ වෙනවා මිනිහා නැති වුණාට. කිසි ප්‍රශ්නයක් නැහැ. අනේ ඉතින් ගෙදර මිනිස්සු නම් ඇත්තටම සැනසීමෙන් ඇති. මේ පැවිදි වෙලාවත් නෑ සැනසීමක්. මුදේ ඉඳලා හවස් වෙනකන් අර සාප කර කර ඉන්නවා. සාප කර කර ඉන්නවා. අනුන්ගේ වැරදි බල බල ඉන්නවා. බලාගෙන ඉන්නවා මේ වැරද්දක් හොයන්න. ඉතින් ඒ වෙලාවට මොනවා හරි වැරද්දක් කරගෙන යන ගතියක් තමයි මගේ තියෙන්නේ. හොඳට පේන්න වැරද්දක් කරනවා ඔන්න කියලා. ඒක අරගෙන දවස පුරා ඉතින් කල්පනා කර කර ඉන්නවා. ඉතින් ඕක තමයි වැඩේ. එතකොට ගෙදර ඉන්දියා ආරණ්‍යක ඉන්දියා කියලා සැනසීමක් තියෙනවද? ළමයි අතර ඉන්දියා වෙන් වෙලා ඉන්දියා කියලා සැනසීමක් තියෙනවද? කසාදයක් බැඳගෙන ඉන්දියා වෙන් වෙලා ඉන්දියා කියලා සැනසීමක් තියෙනවද? නෑ. එහෙම නෙමෙයි ওই ප්‍රශ්නේ විසඳෙන්නේ. ඒ වැරදි තැනනේ ඇඩ්‍රස් කරන්නේ මේ ස්ථානේ ප්‍රශ්නේ හිතන්නේ. මේ පුද්ගලයාගේ ප්‍රශ්නේ හිතන්නේ මේ ගෑණිගේ මිනිහාගේ මේ රැකී රක්ෂාවල ප්‍රශ්නේ හිතන්නේ එතන නෙමෙයි නියම ප්‍රශ්නේ තියෙන්නේ මේ ලෝකයේ තුල මම බිහි වෙලා නෙමෙයි ඒ වෙනකොට මා තුල තමයි මේ ලෝකේ බිහි වෙන්නේ ඔය පැටලිල්ල තියෙන්නේ ඔය වලිගේ ඉස්සරහට කරලා දාගත්තාම ඉතින් ප්‍රශ්නේ ඔළුවනේ ඉස්සරහට දාන්න ඕනේ ඔළුව දාන්න නැතුව වලිගේ පැත්තේ ඉස්සරහට දා ගන්නවා කරත්තේ බැඳ ගන්නවා ඊට පස්සේ ඉතින් ගොනාට කොච්චර තඩි බෑවත් යන්නේ කන පිටට සාර්ථක නැහැ. ඉතින් ඕක තමයි වෙලා තියෙන්නේ ඔය. ඔය කොච්චර දැඟලුවත් ප්‍රශ්නේ තියෙන්නේ වෙන තැනක. ඒක අපි හිතනවා මේ ලෝකයේ තුල තමයි මම ඉපදිලා ඉන්නේ. මේ ලෝකේ මිනිස්සු නිසා තමයි මට බැරි. මේ ලෝකයේ සිදුවීම් නිසා තමයි මට බැරි. මේ රැකී රක්ෂා නිසා තමයි මට බැරි. මේ ගෑණි මිනිහා ඉඳලා තමයි මට බැරි. මේ වාහය බැඳගෙන මගේ ජීවිතේ විනාශ වුණා කියලා ඔන්න ඉතින් පටන් ගන්නවා. එතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ලෝකේ බිහි වෙන්නේ මා තුල. ඔය මූණ බලන්න හිතෙන්නේ නැති ඔය ගෙදර වාහේ බිහි වෙන්නේ මා තුල. ඈ ඔය ගෙවල් දොරවල් වල ළමයි බිහි වෙන්නේ මා තුල. අර විදියට මේ රැකී රක්ෂාවල ගුණාගුණ මේක මහා කාලකන්ණි ජොබ් එකක් මට නිකන් මේ ඩොන්කි කෙනෙක්ට වගේ වැඩ කරන්න වෙනවා උදේ ඉඳලා හවස වෙනකන් කියලා. ඔය රස්සාව බිහි වෙන්නේ කා තුලද? මා තුල. එනතු රස්සාව තුල මා බිහි වෙලා නෙමෙයි. ඔන්න ඔය කියන පැටලෙවිල්ල ඔය ගොඩ දෙනෙට තියෙන්නේ. වලිගේ පැත්ත ඉස්සරහට දාලා ගොනාව කරත්තට බැඳ ගන්න. එතකොට ඉතින් වැඩේ අවුල්. වැඩේ අවුල් කොච්චර දැඟලුවත් ඔය කරත්තේ හරියන්නේ නැහැ ඔහොම. මේ මේ කන පිට මේ වැඩේ අවුල් ගිහිල්ලා තියෙන්නේ. මේ නිවැරදි දිහාවට නෙමෙයි එල්ල කරලා බලලා තියෙන්නේ. අන්නේ නිවැරදි බැල්ම තමයි අපි මේ නැවත නැවත පුරුදු කරන්න උත්සාහ ගන්න. අර රෙනේ ඩෙකාඩ්ගේ පරීක්ෂණයේ මතපදනම් වෙලා ඒ පරීක්ෂණය කරපු තැනැත්තත් අන්න අර නිවැරදි බැල්ම මේ මම වෙමි මෙන්න මෙතන තමයි ලෝකෙ බිහි වෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි අර විදියට මේ භාවනා ක්‍රමයක් තුල මේ ඉලක්ක කරන්නේ මේ මේ කේන්දරයට මම වෙමි මේක තුල තමයි මේ ලෝකෙ බිහි වෙන්නේ නැතුව බාහිරේ ඉන්න මිනිස්සුවත් මේ 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 සිදුවීම්වත් නෙමෙයි මෙන්න මේ මම වෙමි කියන මේ කේන්ද්‍රය මේ ඉලක්කය මේක තුල තමයි ලෝකෙ බිහි වෙන්නේ. අන්න ඒකට ඉලක්ක කළා නැවත නැවත අධ්‍යයනයක් ආර්ය පරීක්ෂණයක් සිද්ධ කරනවා. බලන්න බලන්න වැඩි වැඩියෙන් නැවත නැවත නිරීක්ෂණය කරන්න කරන්න මේ අන්ධකාරය දුරුවීමක්, මේ හෙවනැල්ලේ තියෙන ඝන බාල ගතිය දුරුවීමක් සිද්ධ වෙනවා. ඒ දුරුවෙන මොන ලෝකයක මොන ජීවිතයක ඉඳියත් අන්න ඒ ඉන්න ජීවිතවල, ඒ ඉන්න ලෝකවල ඒ අන්ධකාරය දුරුවීමට සාපේක්ෂව ප්‍රශ්න ගැටලුත් දුකත් නිවෙනවා, අඩු වෙනවා. අන්නේ බැල්ම තමයි අවශ්‍ය. ඒ බැල්ම අපිට දියුණු කරගන්න පුළුවන් නම් අර විදියට බටහිර ලෝකයේ ඉන්න මිනිස්සෙක් වේවා, මේ ආසියාතික පළාත්වල ඉන්න මිනිස්සෙක් වේවා, කාටත් තියෙන එකම ප්‍රශ්නේ. කාටත් තියෙන එකම ප්‍රශ්නේ. බටහිරෙත් යම් කිසි ෆිලොසොෆියක් තියෙනවා නම් ඇඩ්‍රස් කරන්න ඕනේ ඔන්න ඔය ප්‍රශ්නෙට. ආසියාකරයේ යම් කිසි ෆිලොසොෆියක් තියෙනවා නම් ඒකිනුත් ඇඩ්‍රස් විය යුත්තේ මේ ප්‍රශ්නෙට. දෙපැත්තෙන් දෙගොල්ලෝ ඇවිල්ලා කොහොම හරි සමපාත වෙන ගතියක් තියෙනවා. සම්පාද වෙන ගතියක් තියෙනවා. මොකද වෙන දෙයක් නෙමේ ප්‍රශ්න. ඕක තමයි ප්‍රශ්නේ. ඔය මම වෙමි කියන ඔන්න ඔය ක්‍රියාවලිය තුල, ඔන්න ඔය ගැන්ම තුල, ඕක තුල ලෝකෙ බිහි වෙනවා. ඕකේ තුල මේ දුක බිහි වෙනවා. ඕකේ තුල අර විදියට මාර්යාගේ මලපුඩුවක්, මාර්යාගේ පාසයක් මේ විදියට අපි සිත් සතන්හි ලා ගන්නවා. මාර්යාට ඕන විදියට අපිව නටවන්න පුළුවන්, දඟලවන්න පුළුවන් ස්වභාවයක් මතුවෙලා එනවා. ඒකට අර ඇමරිකාවේ කොල්ලාර වලිගෙට ගිනි අරගෙන දැඟලුවත් ඌ දඟලන්නෙත් ඒකම තමයි. මෙහි ඉන්න කට්ටිය ඇමරිකාවට යන්න ඕනේ කියලා දැඟලුවත් ඒ දඟලන්නෙත් ඒක තුලම තමයි. මේ හරිම අමුතු කතන්දරයක්. හරිම අමුතු කතන්දරයක්. අපිට පේන්නේ මේ බාහිර ලෝකේ වැරදි, බාහිර පුද්ගලයන්ගේ වැරදි, මේ පුද්ගලයා නිසා තමයි, මේ දේවල් නිසා තමයි මට මෙහෙම උනේ කියලා සාප කරමින් කල් ගෙවනවා. නමුත් ඔය සාපේ තියෙන්නේ බාහිරේ නෙමෙයි. ඒ වෙනුවට තමන් තුළ තමයි ඒ පුද්ගලයෝ බිහි වුනේ. අර තමන් තුළ තමයි ඔය ලෝකේ බිහි වුනේ. තමන් තුළ තමයි ඔය දේවල් බිහි වුනේ. අන්න ඒ සාපේ නියම තැන දැන හඳුනගත්තොත්, ඒක පිළිබඳ ඉලක්ක කළා පරීක්ෂණයක් සිද්ධ කරොත්, මං හිතන්නේ මේ ජීවිත කාලේ මදි වෙයි කියලා ඒ පරීක්ෂණය සඳහා. ඔය ලැබිලා තියෙන කාලේ ඇති. හැබැයි ඉතින් ඉලක්කේ නිවැරදි විය යුතුයි. එහෙම නැත්නම් ඉතින් තව කල්ප ගානක් ගියත් තාමත් අතරමඟදිම මලා කියලා තමයි කියන්න වෙන්නේ නේ. ඒක නිසා තම තමුන්ට මේ ලැබිච්ච කාලේ, තම තමුන්ට මේ ලැබිච්ච ඉඩ කඩේ ඒ අවශ්‍ය වැඩේ කරන්න. වෙන වෙන ඒවා පොඩ්ඩක් පස්සට දාලා, අර පෙන්ඩින් ලිස්ට් එක තියෙන අර නේද, වේටින් ලිස්ට් එකක් තියෙනවා. වේටින් ලිස්ට් එකේ තියෙනවා 60 උටාමාරක් වැඩ. කමන්නේ ඔක්කොම වේටින්නේ. ඔක්කොම වේටින්. හිටපු ගම එකක් අරගෙන පොඩ්ඩක් අන්න මොනවාරි කළා ආපහු වේටින් ලිස්ට් එකට දානවා. ඒ විදිහේ ක්‍රියාවලියක් සහිතව නිවැරදි ඉලක්කයක් ගත්තොත් යහපත්, පහසුයි. වැරදි ඉලක්කයක් ගත්තොත් ඉතින් කොච්චර කරත් අවසන් කරන්න බෑ. අර ලෝකේ තුල මා බිහි වුණා කිව්වොත් අවසන් වෙන ක්‍රියාවලියක් නෙමෙයි ඒක. මා තුල ලෝකෙ බිහි වුණා කිව්වොත් අන්න මේ ජීවිතේදීම, මේ ලැබිලා තියෙන ඉඩ කඩේදීම ඒක අවසන් කරන්න පුළුවන් වපසරියක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා එවැනි උත්සාහයක්, එවැනි පුහුණුවක් සඳහා දවසේ මේ කෙටි දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ අද දවසේ අප කිරී අනුකම්පාවෙන් වෙහෙස මාංශ නොබලා අද දවසේ කටයුතු කාරණා ඒ දෙකම සිද්ධ කර දෙනු ලැබුවා. ප්‍රථම භාගයේ වන කමඨාම් වාර්තා සුද්ධ කරන එකත්, දෙවන භාගයේ වන ධර්ම දේශනා කටයුත්තත් අපට මනවින් ඉෂ්ට සිද්ධ කර දෙනු ලැබුවා. මනා ධර්ම දේශනාවක් බොහොම පැහැදිලිව කර දෙනු ලැබුවා. ඒ වෙනුවෙන් අප සියලු දෙනාම රැස් කරගත්තා වූ සියලු කුසල කර්මයන් ඔබ වහන්සේගේ දෙපා නැමැති ඔබ වහන්සේ වෙත පූජා කරමි. සාදු සාදු. එවෙන්ම ඒ කුසල කර්මයන්ගේ මහිමයෙන් අප සියලු දෙනාට, ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ඔබ සියලු දෙනාට අපගේ නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉරුෂ් පුතා වන්දනා කරලා
එහෙමයි
ඔබ වහන්සේට වන්දනා කරන්න අවසරයි ස්වාමීන් වහන්සේ.
හොඳයි හරි.
ඕකාස වන්දාමි බන්ති
සති හන්තු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනාකතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදිතබ්බා
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති
කමාමි කමිතබ්බා
සාදු 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 ඕකාස කමාමි බන්ති
සුඛී හොන්තු
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛී අභිවාදන සීලිස නිච්ඡං වද්දා උපචායිනෝ චතරෝ ධම්මා වදන්ති ආයවන්නෝ සුඛං බලං ආයරෝග්‍ය සම්පති සග්ග සම්පති මෙවච අතෝ නිබ්බාන සම්පති විනාතේ සමිජ්ජතෝ
සාදු
සාදු සාදු
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤකෙතං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු
සාදු සාදු
සුපත්තේ හැම දිනටම තෙරුවන් සරණයි.